प्रदीप जन्मभूमि
आयुभवन नवसीलंते एकसत श्रीलंका संगमे अनुग्रहेन सतिये सैम वदादावकम रात्रि 8:15 प्लेनेट एफएम 104.6 ගුවන් තරංගයේ ඔස්සේ ඔබ වෙත ගෙන එන ජන්ම භූමි සතියේ සාර සංග්‍රහයයි මේ.
ආයුබෝවන් හිතවතුනි, අද 2021 අප්‍රේල් මාස 28 බදාදා ශ්‍රී බුද්ධ වර්ෂයෙන් නම් 2564 වැන්නේ බක් මාස අවදීවක නම් තිතියලත් බුද දින. සරත් ඍතුව ආරම්භයේදී වුණත් තරමක සීතලක් පවතිද්දී අදත් ඔබේ නිවහනට ගොඩවා දින අපි උපාලි සහ චන්ද්‍රා. සිංහල අවුරුදු මාසයේ අවසාන ජන්මභූමි වැඩසටහනටයි අපි අද එකතු වී ඉන්නේ. ශ්‍රී ලංකාවේ මෙවර වැඩිපුර රතිඤ්ඤා පත් වුණේ නැති බවත්, කැවිලි පෙවිලි බොහොම පරිස්සමෙන් පිළියෙල කරගන්නට සිදු වූ බවත් කීප දිනෙකම කිව්වා. අපි ඉතින් හේතු හොයන්න උත්සාහ කරන්නේ නැහැ. කොහොම වුණත් අපේ ප්‍රධානතම සංස්කෘතික මංගල්‍යය උදාසීන වෙනවා දැකීම නම් දුකට කරුණක්. ඒ නිසා අවුරුදු මාසයේ ගෙවිගෙන යන මේ මොහොතේ සමන් ලෙනින්ට අතීතය ස්මරණය කරන්නට සිදු වූ හැටි සටහන් කරමින් අද අපි වැඩසටහන ආරම්භ කරමු.
හින් කාලේ තරම ඇන්දේ හාහපුරා කියලා සිංහල අවුරුද්දට නොවැහප්පච්චියේ එහෙම සතුටක් තාම නෑ දැනිලා.
අවිචියා දුක කියන්නේ අවුරුදු ඇවිදිලා තාම මතකයි දුක සූටි
අන්දේ ලන්දේ වහුම් වෙලා
මංගල්‍යට බොට දුන් මගේ ඇඳුමට මොන රෝනුඹ මට කලාව ගුණ කැත මාකියම් බුදුවනේ දා මිතේ බුදුන් හට
අඬනවා නොවැහප්පච්චියේ අවුරුදු ඇවිදිලා එරබදු මල් හිනාවට පැටික්කේ අවුරුදු ඇවිදිලා
තිරිනගතේන tene lagtene na irat vendna irindat kar atu vendat babla mara banit kal telwa kamam vatvila
irut tahte ove sondalesin midula med tiela ekkale at ekma talit irut garu karala
gattak karagena වත්තට යන කොට බෙත්තකින්දගෙන කලු කනවා.
කැටකරගෙන වත්තට යනකොට බෙත්තකින්දගෙන කලු කනවා. ලාන්ති පැටව කොළඹ යන්න නැවක් හදනවා. රකදු නැවක් හදනවා.
බක්කට දෙන්න දෙයක් නැත පෙට්ටගම කුඩ සුට්ටු දෙකක් ඇත
මොන
තොත බබක්කා දැනට කමේ නැත කමෙන් කිහිල්ලා තාම ඇවිත් නැත සිංහල අවුරුද්දට ගමට එයි පෑති භෝගගෙන කදමලු බැඳගෙන මුත්තා නත්ත පනත්ත කිත්ත කිරි කිත්තා කිරිකෑ මුත්තා
කුරුත්තා සිය සුර පුරය වෙනා සියට එන්නෙත් හපොච්චියේ සිංහල අවුරුදුදා
ඔවුන් සිහිකර පිරිත් කරමු පළමුව පතා
අහස බලාගෙන අහසම පිරිත් ඔලොව බලාගෙන හිරු සතු සැනැසු අහස පොළොව නද බුදුබුණු මිනිස්සු අපට කිව්වේ හිරු දෙවිඳුගේ මිනිස්සු
යලට මහට සිරිත් රැක්ක මිනිස්සු දෙදෙ දුකට පිරිත් කීව මිනිස්සු සතුට සොඳට බෙදාගත්තු මිනිස්සු
අපට කිව්වේ හොඳ සිංහල මිනිස්සු
ඔබ දන්නවා ඇති ශ්‍රී ලංකා මහ බැංකුවේ ඇති වූ බැඳුම් කර වංචාව නමින් ප්‍රසිද්ධ රුපියල් මිලියන දහස් ගණනක වංචාව පිළිබඳව මේ ගැන ශ්‍රී ලංකාවේ හෝ විදේශවල ශ්‍රී ලාංකිකයින් අතර අසා නැති කෙනෙක් නොදන්නා කෙනෙක් නැති තරම්. ඒ වංචාව පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙකු ඇතුළුව කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔබ අසා ඇති. දැන්නම් මේ විෂය දේශපාලන ක්‍රීඩාවක් බවට පත්වී ඇති බවත් එක් එක් පාර්ශ්වයන් එකිනෙකාට චෝදනා කර ගනිමින් වේදිකා දෙවනත් කරන නමුත් ප්‍රමාණවත් සත්‍ය කරුණු පුරවැසියන්ට හෙළිවී නොමැති බවත් ඔබට පැහැදිලි වී ඇති. හැබැයි අප අද කතා කරන්න කල්පනා කළේ ඒ පිළිබඳව නම් නොවේ. ඕනෑම වෙනත් රටක මෙන්ම ශ්‍රී ලංකාවෙහිත් බැංකු ක්‍රමය පාලනය වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව මගින්. ඒ බැංකු පනත මුදල් පනත සහ විනිමය පාලන පනත පාදක කරගෙනයි. මේ පනත් අනුව ප්‍රධාන ආකාර තුනක මූල්‍ය ආයතන ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වෙනවා. ඒ තමයි බලයලත් වාණිජ බැංකු, ලියාපදිංචි කළ මූල්‍ය සමාගම් සහ බලපත්‍රලාභී විශේෂ බැංකු. ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය සකස් වී තිබෙන්නේ නම් රක්ෂණ සමාගම්, විශ්‍රාම සහ අර්ථසාධක අරමුදල්, කල්වදු සමාගම් ආදී තවත් බොහෝ ආයතන එකතු වීමෙන්. ෆිනෑන්ස් සමාගම් 41ක් ඒ අතර තිබෙනවා. මෙයින් සමහර ප්‍රසිද්ධ මූල්‍ය ආයතන කීපයක් දැනටමත් කඩා වැටී තිබෙනවා. මහජනයාගෙන් තැන්පතු බහරගෙන ඒවා ආපසු ගෙවිය නොහැකිව මේ සමාගම් කඩා වැටෙන විට මහ බැංකුව ඒවා පණගැන්වීමට උත්සාහ කරනවා. ඒ උත්සාහය අසාර්ථක වුණොත් සමාගම ඈවර කිරීමට සිදු වෙනවා. එහෙම වුණොත් බොහෝ විට පාඩුව තැන්පතුකරුවන්ටයි. ඔවුන්ට බොහෝ විට ආපසු ලැබෙන්නේ තම තැන්පතු වලින් කොටසක් පමණයි. මේ අනුමත මූල්‍ය ආයතන අතර ප්‍රයිමරි ඩීලර්ස් යනුවෙන් හැඳින්වෙන ව්‍යාපාරිකයන් පිරිසකුත් ඉන්නවා. ඔවුන් රජයේ සුරකුම් පත්වල ගනුදෙනු කරන අතරමැදියන් පිරිසක්. මහ බැංකු බෙදුම් කර වංචාවට මුල් වී ඇත්තේත් එවැනි ආයතනයක්. හොඳයි, අපි හැඳින්වීම කළේ ශ්‍රී ලංකාවේ බැංකු ක්‍රමය ගැන අතීතයේ හාරා අවසන් ප්‍රවේශයක් හැටියටයි.
மலையை கலே பல வேதைய சல்லித்தமா வேதைய சல்லித்தமா முதல பல வெடி உனிசா உள்ள மலையை கலே பல வேதைய சல்லித்தமா குந்தல பெஹமரட்டே தினம் தினம பகல வெட்டே
ಮುಂದೆ ಬೆಹತ ಬರುವ ತಮ್ಮ ದಿನ ಮಣ್ಣಿತರ ಅದೇ ತಮ್ಮ ಕಡಾವೆಟೆ ಕಾಸಿ ಮಿತಿ ಸುದ್ದಿಯ ಸಮಕ ಚೊಲ್ಲಿಯ ಸಿಟಿ ಟೋಕೆಟ ಮಹಾರಾಟ ಕಟಿ ದೇದೆಯ ಸಲ್ಲಿ ತಮ್ಮ ಮೊದಲ ಬಲೆ ವೆಡಿ ಉಣಿಸ ಕುಳ ಮಲೆಯೈ ಕೆಲೆ ಬಲ ದೇದೆಯ ಸಲ್ಲಿ ತಮ್ಮ
ලංකාවේ පැරණිතම බැංකුව කුමක්ද? බැංකු ක්‍රමය වාණිජ ක්ෂේත්‍රයේහි දියුණු බටහිර ජාතීන් විසින් අපේ රටට හඳුන්වා දුන් එකක් හැටියටද ඔබ කල්පනා කරන්නේ? දැනට පොත්පත්වල දැක්වෙන්නේ නම් ලංකාවේ පැරණිතම බැංකුව අවුරුදු 200කට පමණ පෙර 1832 දී පිහිටවන ලද ජාතික ඉතිරිගිරීමේ බැංකුව බවයි. ඒක හරිද? ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳව ලියවී ඇති මහාවංශය වැනි කෘතිවලිනුත් විශේෂයෙන්ම සෙල්ලිපිවලිනුත් ඊට වඩා වෙනස් කතාවක් කියවෙනවා. ලංකාවේ පැරණිම බැංකුව ජාතික ඉදිරිගිරීම බැංකුව නොවේ නම් කුමක්ද? අපි යමු අවුරුදු 1600ක අතීතයට. ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 400ට. ඒ කාලයේ පිහිටවන ලද තෝණිගල සෙල්ලිපිය නමින් චිරප්‍රසිද්ධ ශිලාලේඛනයට අපි ආපසු යමු. තෝණිගල තිබෙන්නේ වවුනියාවේ සිට හොරෝපතානට පිවිසෙන මාර්ගයේ හයවන සැතපුම් කණුවට මදක් නුදුරින් උතුරු පළාතත් උතුරු මැද පළාතත් වෙන් කරන සීමාවේ. මේ සෙල්ලිපිය මීටර් 3x3 තරම් විශාලයි. විශාල ගල්ලෑල්ලක්. පුරාවිද්‍යා කොමසාරිස් දුරේ හෙව වූ මහාචාර්ය සෙනරත් පර්ණවිතානයන් විසින් ශ්‍රී ලංකාවේ සෙල්ලිපි අරබයා ලියා ඇති එපිග්‍රෆියා සෛලනිකා මේ තෝණිගල සෙල්ලිපිය ගැන සඳහන් කර තියෙනවා. ඒ අනුව බ්‍රාහ්මී අක්ෂරයන්ගෙන් ලියවී ඇති තෝණිගල සෙල්ලිපිය සඳහන් වෙන්නේ මෙන්න මෙහෙම කතාවක්. මංගල්‍යයක් වේවා. පෙර සිටි මහාසේන මහරජුගේ පුත්‍ර වූ සිරි මේඝවන්න අභය මහරජතුමා සේසත් එස වූ 3 වර්ෂයේදී අනුරාධපුර නගරයේහි උතුරු දිශාවේ කලවමනක නම් වෙළඳ සභාවේ එනම් බැංකුවේ තමා විසින් පරිත්‍යාග කරන ලද වස්තුව අඩුවීමක් හෝ හීනවීමක් නොවන ලෙස කඩුබලගම වාසය කරන අමාත්‍ය පරිෂදයේ සිවගේ පුත්‍රයා වන දේව විසින් යයිස පර්වතයෙහි අභිනව විහාරයට වීකරත්ත 2 හා දස අමුණක වීද අමුණු 6 උඳුද මුංගට අමුණු 10 දෙන ලදී. මෙම දස අමුණක වීවල මහකන්නේ පොලියද යලකන්නයේ පොලියද මැදකන්නයේ පොලියද වශයෙන් අමුණු 25 වීද උඳු 6 අමුණක පොලිය හැටියට උඳු 1 අමුණු පේකට 2ද මුං දස අමුණක පොලිය හැටියට මුං අමුණු 2 පේකට 2ද වේ. ඊයත කී තැන්පතුවේ මූලධනය වෙනස් නොකොට පොලිය පමණක්ගෙන බත් සඳහාද අතුරුපසට කෑමට ගන්නා ආහාර මීකිරි මීපැණි කැවිලි තල දුන්තෙල් ලුණු පලා වර්ග සහ කහ සඳහාද විහාරස්ථානයේ භෝජනශාලාවේ ආහාර පිසින කටයුතු සඳහා ගෙවීමටද දිය යුතුය. මෙකීතාක් වස්තුව එහි පොලියෙන් ගෙන පැමිණෙන පැමිණෙන වස්කාලයන් තුළ නිකිණි මාසයේ සුක්ල පක්ෂයේහි දොළොස්වන දිනේ අරියවංශ ප්‍රතිපදාව කරන මහා භික්ෂු සංඝයාට නියම කොට යයිස පර්වතයෙහි අභිනව විහාරයට දෙන ලදී. බොහෝම දිග කතාවක් නේද? කෙටියෙන් කියනවා නම් මොකක්ද මේ කියන්නේ? දේව නමත්තෙකු විසින් යයිස පර්වත විහාරයෙහි වැඩවසමින් අරියවංශ පූජාව පවත්වන භික්ෂූන්ගේ පහසුකම් සැලසීම සඳහා කලහුමනක නම් වෙළඳ මධ්‍යස්ථානයේ වී උඳු මුං ආදිය තැන්පත් කොට එහි පොලිය සංඝයාට ලැබෙනසේ සම්පාදනය කොට තියෙනවා. ඔන්න ඔය කතාවයි මේ කියන්නේ. මේ සෙල්ලිපිය හරියටම තැන්පතු පොලි, පොලි අනුපාත ආදිය ගැන අද කාලේ බැංකුවකට දෙන මැන්ඩේට් පත්‍රයක් වගේ නොවේද? ඔන්න අපේ පැරණිම බැංකුව. ඒ තමයි ලංකාවේ පැරණිම ජාතික ඉදිරි කිරීමේ බැංකුව. බොරු කරන්න බෑ, ගලේ කොටලම තියෙනවා. අවුරුදු 1800ක් පරණයි. ඒ කාලයේ හිටි කලා වැව කරපු මහසෙන් රජතුමා සහ එතුමාගේ පුත් කිත්සිරි මෙවන් මහරජතුමා ගැනදත් මේ සෙල්ලිපියෙන් සාක්ෂි දෙනවා.
මහසෙන් රජු ඇවිදි දියදෝ තක්සිමි අද එදා වගේ වැව පිරෙන්නේ නැන්ද අහන්වා වැ කන්දට නගිමින් කෙත්යාය දිහා බලමින් කෙත් එදා වගේ නිලට නැතුසේ ඇයිද අහනවා දුක් මුසුරින් වැ කන්ද අවත බලමින් වැවගෙන කාටත් ආදරයක් නැද්ද අහනවා වැවගෙන කාටත් ආදරයක් නැද්ද අහනවා මහසෙන් රජු ඇවිදින් යදෝ තක්සිමි අද එදා වගේ ලැබ පිරෙන්නේ නැන්ද අහන්වා වැ කන්දට නගිමින් කෙත්යාය දිහා බලමින් කෙත් එදා වගේ නිලට නැතුසේ ඇයිද අහන්වා
දැක්වෙන හැටියට ඒ කාලයේ පොලිය ගණන් බලා ඇති ආකාරයත් අපූරුයි. වීගොවිතන සඳහා තැන්පත් කළ ප්‍රාග්ධනය වූ අමුණු 50ට පොලිය වශයෙන් අමුණු 25ක් ලැබෙන්නේ නම් වාර්ෂික පොලිය 50%. ගොඩුගොවිතනට අදාළ උඳු මුං ආදිය තැන්පත් කිරීමේදී වාර්ෂික පොලිය අනුපාතය වන්නේ 25%. එනම් තැන්පත් කළ ධාන්‍ය වලින් 14%. ගණදෙනු කර තියෙන්නේ ධාන්‍ය වලින්. පොලිය ගෙවීමත් ධාන්‍ය වලින්මයි. ගිනි පොලියක් වගේ පෙනෙනවද? ධාන්‍ය නිසා නරක් වීම වැඩිනේ. ඒ නිසා වෙන්න ඇති ටිකක් වැඩි පොලියක් අය කරලා තියෙන්නේ. අනික ඒ පොලියෙන් නරත්තු කෙරෙන්නේ යහිස පර්වත විහාරයේ වැඩවසන භික්ෂූන් වහන්සේලානේ. හැබැයි 40ත් 60ත් අතර මුදලක් අය කරන අද ලංකාවේ ෆිනෑන්ස් සමාගම් වගේ නම් සූරාකෑමක් සිදු වෙලා නැහැ. අදත් ඉන්නව නේද බැංකුවල මුදල් තැන්පත් කර ඒ ලැබෙන පොලියෙන් ජීවත් වෙන අය?
තෝනිගල සෙල්ලිපියන් ලංකාවේ එකල පැවති වෙළඳ ආර්ථිකය ගැනත් අපූර්ව විස්තරයක් දැනගන්න පුළුවන්. මෙහි එක තැනක කලහුමනක නියමතන යන නමක් කියවෙනවා. පරණිතාන ශූරීන් සඳහන් කරන්නේ පාලි භාෂාවේ නිගම යන්නෙන් සිංහලයට බිඳී යාමේ වචනයෙන් අදහස් වන්නේ වෙළඳ ගම් සභාවක් බවයි. ඒ තමයි බැංකුවේ නම කලහුමනක. ඒ වගේම අතීතයේ තිබූ මෙබඳු ආයතන කීපයක් පිළිබඳවම පිරිමියන් කුලම, ලබු ඇට බැඳිගම, බදගිරිය ආදී ප්‍රසිද්ධ සෙල්ලිපි වලින් කරුණ හෙළිදරව් වෙනවා. පිරිමියන් කුලම ලිපියට අනුව තිරගම සහ අමර යන බැංකු දෙකක් පිළිබඳවත්, ලබු ඇට බැඳිගම සෙල්ලිපියෙන් නගරයේ නැගෙනහිර දිසාවෙහි තිබූ මහා කබක නම් වූ වෙළඳ මධ්‍යස්ථානයක් හෙවත් බැංකුවක් ගැනත් කියවෙනවා. ඒ බැංකුවේ කහවණු 100ක් තැන්පත් කොට එහි පොලියෙන් අරියවංශ වෘත්තය පැවැත්වීමට කටයුතු කළ බව සඳහන් කර තිබෙනවා. මේ සියල්ලම දැනට වර්ෂ 2000කට තරම් ඈත අතීතයට අපේ බැංකු ක්‍රමය ගෙන යන බව ඔබට පෙනෙනවා ඇති. තෝනිගල සෙල්ලිපියේ සඳහන් අවිය කිනියෙහි, ඒ කියන්නේ අඩුවීමක් හෝ හීනවීමක් යන යෙදුමෙන් කියවෙන්නේ කලහුමනක බැංකුව බංකොලොත් නොවී පවත්වාගෙන යා යුතු බවයි. එහෙනම් අවුරුදු 2000කට පමණ පෙරත් අපේ සමාජය බැංකු පිළිබඳව අවබෝධයක් ලබා සිටි බව පැහැදිලි වෙනවා නොවේද? සෙල්ලිපිවලින්ම කියවෙන දෙයක් නිසා කරුණවල සත්‍යතාවය ගැන කිසිම සැකයක් නැහැ. ඊයේ කියපු දේ අද නැහැ කියන සමාජයක කළුගල් තමයි අප ගැන තියෙන නොසෙල්වෙන සාක්ෂි.
තරම් සියුමැලිද කළුගල් හිතන්නටවත් බැරි නිසා මම ගියා අවකන බුදුන් තත දැසුඳුන් මිනිසා සොයා
සමන්දමින් සිටින්නේ නවසීලන්තයේ ඕක්ලන් නුවර එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් සෑම බදාදාවකම රාත්‍රී 8:15ට ප්ලැනට් FM 104.6 ගුවන් තරංගයේ ඔස්සේ ගුවනට මුසු කෙරෙන ජන්මභූමි ගුවන් විදුලි වැඩසටහනටයි. දැන් ඔබට සතියක් මුළුල්ලේම www.planetaudio.org.nz / ජන්මභූමි වෙබ් අඩවිය ඔස්සේ මීට සවන්දිය හැකි. එසේම සෑම ජන්මභූමි වැඩසටහනක්ම පුරා මාසයක් තිස්සේ එකී වෙබ් අඩවිය තුළ රඳවා තැබෙන නිසා ඔබට අවශ්‍ය විටක අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඩ් කර ගැනීමටද පුළුවන්. එකී ලින්ක් එක ඔබේ පහසුව සඳහා අපේ වෙබ් අඩවියෙත් Facebook පිටුවෙත් සඳහන් කර තිබෙනවා. අපේ වෙබ් අඩවි ලිපිනය මෙහෙමයි: usla.auckland.net.nz. Facebook පිටුව usla.auckland.nz.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය ගැන කවුරු හරි ඔබෙන් ඇහුවොත් මොකද හිතන්නේ කියලා මොකක්ද ඔබ දෙන උත්තරේ? අපෝ කතා කරන්න නම් එපා. අන්නේම උත්තරයක් නේද දෙන්නේ? හොඳයි, ලංකාවේ දේශපාලනය ගැන ඇහුවොත් ඊටත් හපන් උත්තරයක් ඔබ දෙන්නේ නේද? අපේ නිගමන හරිද? ඔබේ නිගමන හරිද? රාජ්‍ය සේවයේ පිරිහීමක් තිබේ නම් ඒ ගැනත්, ඊට අදාළ අනික් කරුණු ගැනත් ජන්මභූමි සමග සාකච්ඡාවකට පැමිණෙන ලෙස එම ක්ෂේත්‍රයන්හි වැඩ කටයුතු කෙරෙන ආකාරය ගැන දීර්ඝ අත්දැකීම් සහිත රාජ්‍ය නිලධාරියෙකුට අපි ආරාධනා කළා. ඒ අන් කිසිවකු නොව ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ ඉහළම තනතුර වන අමාත්‍යාංශ ලේකම්දුරයක්, ඇත්තෙන්ම එකක් නොව කීපයක්ම, කාලයක් තිස්සේ හෙබ වූ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්දුරේ දරා දැන් විශ්‍රාමිකව සිටින උපාලි මාරසිංහ මහතා. ඔහු දැනට ඉන්නේ කැනඩාවේ. ඒ නිසා මේ සංවාදයට මාරසිංහ මහතා සම්බන්ධ කරගත හැකි වුණේ සූම් තාක්ෂණය හරහා අන්තර්ජාලය ඔස්සේ. අයිබුවන් උපාලි, ඕක්ලන්ඩ් නුවර එක්සත් ශ්‍රී ලංකා සංගමය වෙනුවෙන් අපේ ජන්මභූමි ගුවන් විදුලි වැඩසටහනට ඔබ ඉතා ආදරෙන් පිළිගන්න. ඔබ දැන් ඉන්නේ කැනඩාවේ. දැන් මේකෙන් පේන්නේ නව තාක්ෂණය ලෝකේ කුඩා කරන නිසා භෞතික දුර ප්‍රමාණය එච්චර ගණන් ගන්න දෙයක් නැහැ. අද අපි කල්පනා කළා අපේ අසන්දන්ට, ශ්‍රාවක හිතවතුන්ට අදහසක් දෙන්න ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය ගැන. රාජ්‍ය සේවය අකාර්යක්ෂමයි කියන, රාජ්‍ය සේවය ඵලදායිතාවයෙන් හීනයි, රාජ්‍ය සේවය දේශපාලන ගැට්ටෙක් බවට පත් වෙලා, මේ වගේ නොයෙකුත් චෝදනා තියෙන අතරේ අපි මේ සාකච්ඡාව කරන්නේ. ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය අනෙකුත් රටවල රාජ්‍ය සේවයන් සමග සංසන්දනය කරනකොට ඔබ හිතන්නේ මොන තත්ත්වයකද අපි ඉන්නේ?
මම මේකට මූලික ප්‍රශ්නයක් ගන්න ප්‍රධාන කාරණා දෙකක් පැහැදිලි කරන්නම්. එකක් තමයි මේ ශ්‍රී ලංකාවේ දළදේශීය නිෂ්පාදනය අතින් රටවල් 150ක් වගේ ප්‍රමාණයෙන් අපි කොතනද ඉන්නේ කියන එක. අපි ඉන්නේ 113 වන ස්ථානයේ. ඒ වගේම ලෝකේ තරංකාරිත දර්ශකය කියලා එකක් තියෙනවා, ග්ලෝබල් කම්පිටිටිවස් රිපෝර්ට් එකේ. ඒ ඉන්ඩෙක්ස් එක අපි 2019 වසරට ගත්තොත් ඒක 84 වෙනි ස්ථානයට වෙලා තියෙනවා. 2024ට 84 වෙනි ස්ථානයට වෙලා තියෙනවා. තරංගකාරීත්වය කියලා කියන්නේ දැන් වර්ල්ඩ් බැංකෙන් හදනවා සියලුම දත්ත අරගෙන, කියන්නේ කාර්යක්ෂමතාවය, ඊළඟට ඵලදායිතාව සියරම අරගෙන කම්පැනි නුවස් කියලා ලෝක තරංගකාරී දර්ශය කියලා. ඒක ලෝකේ කොතනද අපි ඉන්නේ කියන එක එතනම පැහැදිලි වෙනවා. රටවල් 141කින් අපි 84 වෙනි ස්ථානයේ ඉන්නවා. හැබැයි 2016 වසරේදී අපි හිටිය 68 වෙනි ස්ථානේ. ඉතින් 2010 වගේ දැන් වලදී අපි 63 හිටියා. ඉතින් අපි බලාපොරොත්තුනේ ඇට අටවට ස්ථානයෙන් උඩට ඒවි කියලා. නමුත් අවාසනාවකට 85 ස්ථානයට ගිහිලා තියෙනවා. ඊළඟට දලදේශීය නිෂ්පාදනයකින් ගත්තත් 113 ස්ථානයේ ඉන්නේ. මම මේ දැර්සකදී ගත්තේ රටක් දිහා බලන රටක සම්වර්ධනය ගත්තාම ඒක පිටිපස්සේ ඉන්නේ රාජ්‍ය සේවය. එතකොට මේ දෙකෙන් අපට පේනවා රටක තත්ත්වය කොහොමද කියලා. ඒතර මේ රටක තත්ත්වය ඇති වෙන්න බලපාන ප්‍රධාන සාධකයක් තමයි රාජ්‍ය සේවය. මොකද රාජ්‍ය සේවය තමයි ඒකට බෑග්ග්‍රවුන්ඩ් එක, ෆවුන්ඩේෂන් එක. ඒ ෆවුන්ඩේෂන් එක වැඩ කරන විදිහ තමයි දර්ශනය වෙන්නේ රටක් කොච්චර ඉස්සරහට යනවාද කියන එක පිළිබඳව. ඒ නිසායි මම එහෙම දර්ශනය ගත්තේ. දැන් ඔබහු ප්‍රශ්නෙට රාජ්‍ය සේවය දුර්වලද නැද්ද කියන එක පිළිබඳව ගත්තොත් මට දෙන්නේ පොඩි මිශ්‍ර අත්දැකීමක්. මොකද අපිට එහෙම කියන්න බෑ රාජ්‍ය සේවය අන්තිම දුර්වලයි කියලා. රාජ්‍ය සේවය ඉතා කාර්යක්ෂමයි කාර්යක්ෂමයි කියලා කියන්නත් බෑ. මොකද හේතුව අපි ඉන්න තත්ත්වයේ අනුව. දැන් අපි කැනඩාව වගේ රටක් ගත්තොත් රාජ්‍ය සේවයයි අපේ රටේ රාජ්‍ය සේවයයි ගත්තොත් එහෙම ඒ දෙක අතර ලොකු පරතරයක් තියෙනවා. නිකන් අහසට පොළොව වගේ කියලා කිව්වොත් හොඳයි. මොකද හේතුව මහජන හිතකාමී රාජ්‍ය සේවය ගත්තොත් මේ රටවල ඊට වඩා වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. ඒ නිසා රාජ්‍ය සේවයේ දියුණු කිරීම අත්‍යවශ්‍යයි. විශේෂයෙන්ම මේකට ප්‍රධාන හේතුවක් වෙනවා මේ රාජ්‍ය සේවය අප්ඩේට් වෙන්නේ නැහැ. අපි අප්ඩේට් වේගය අඩුයි. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් තොරතුරු තාක්ෂණය එනකොට අපි ලොකු උත්සාහයක් දරනවා තොරතුරු තාක්ෂණය ගේන්න. හැබැයි අනිත් රටවල තොරතුරු තාක්ෂණය ගේනවා වගේ වේගයෙන් අපිට ළඟා කරගන්න බැරි වෙලා තියෙනවා. ඒකට සාධකයක් තියෙනවා. මොකද අපි ආර්ථිකය විවිධ හේතු. හැබැයි එහෙම කියලා මේක අතහැරියොත් අපි තවත් පස්සට යනවා මිසක් ඉස්සරහට එන්නේ නැහැ. ඒ නිසා මේක අප්ඩේට් වීම අවශ්‍යයි. විශේෂයෙන්ම රාජ්‍ය නිලධාරීන් හැකියාවන් අප්ඩේට් වෙන්න ඕනේ. රාජ්‍ය නිලධාරීන් තොරතුරු තාක්ෂණය පිළිබඳ දැනුම අප්ඩේට් වෙන්න ඕනේ. ඊළඟට ලෝකෙ වෙන රටවල් කරන ආකාරය අවබෝධ කරගෙන පද්ධති වෙනස් වීම අප්ඩේට් වෙන්න ඕනේ. ඒකට මේ අප්ඩේට් වීම වේගෙන් නොවෙනවා කියන එක තමයි මට මේ වෙලාවේ කියන්න වෙන්නේ.
ඔව් අපේ රාජ්‍ය සේවයේ දුර්වලතාවයක් නැත්නම් ආරක්ෂිතතාවයෙන් හීනයි කියන චෝදනාව වෙන යම් කිසි ප්‍රමාණයකට සත්‍යයක්.
ඔව් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් ඉස්සර අපි උප්පෙන්ණයක් ගන්න කොච්චර කාලයක් ගත කරන්න ඕනද?
ඔව්
අද උප්පෙන්ණයක් ගන්න ඉච්චර කාලයක් ගත කරන්න ඕනේ නැහැ. ඒ කියන්නේ අපි අම්මට්ටමකට ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. හැබැයි සමස්තයක් වශයෙන් රාජ්‍ය සේවය ගත්තොත් මට එහෙම අතිසාර්ථකයි කියලා කියන්න පුළුවන් තත්ත්වයක නෙමෙයි ඉන්නේ අපි.
දැන් අපි මේ කාර්යක්ෂමතාවයත් එක්ක යන අනිත් සංකල්පය හැටියට සලකන්නේ ඵලදායීතාවයනේ. දැන් ඔබ ඵලදායීතාවය පිළිබඳ ප්‍රවීණයෙක්. ඒ ගැන පොත්පත් ලියා පළ කර තිබෙනවා. ඒ ආයතන ප්‍රධාන අනතුරු දැරුවා. මොකද්ද මේ ඵලදායීතාවය කියන්නේ? අනික ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ ඵලදායීතාවයේ හීනයි කියන එකෙන් අදහස් කරන්නේ ඇත්තටම මොකක්ද?
ඇත්තම ඉස්සෙල්ලා කිව්වා වගේම මේ ඵලදායීතාවය කියලා කියන සරලව කිව්වොත් අපිට තියෙන සම්පත් ප්‍රමාණය ප්‍රශස්ත ආයුරින් පාවිච්චි කරලා වැඩිම උපරිම ප්‍රයෝජනයක් ගන්න එක. හැබැයි මේ ප්‍රශස්ත ආයුරින් පාවිච්චි කරනකොට අපේ ශ්‍රමය, අපේ මුදල්, අපේ සේවකයෝ ඒ සියල්ලම උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ. ඒක තමයි දල වශයෙන් අපි කිව්වොත් ඵලදායීතාව කියලා කියන්නේ. හැබැයි මේක මහා විශාල පරාසය කියන මාතෘකාවක්. එතකොට මේක ළඟා කරගන්න රාජ්‍ය සේවය තුළ බොහෝ දේ කළ යුතුයි. උදාහරණයක් පද්ධතිය වේගවත් කරන එක ඵලදායීතාවය. සම්පත් අරපිරි වශයෙන් පාවිච්චි කරන ඵලදායීතාවය. කාලය අඩුවෙන් පාවිච්චි කරන ඵලදායීතාවය. ශ්‍රමය අවම වශයෙන් පාවිච්චි කරන ඵලදායීතාවය. මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා. ඒ විදිහට තමයි ඵලදායීතා සංකල්පය ගොඩනැගෙන්නේ. ඒත් රටකට මේක අත්‍යවශ්‍යයි. එහෙම නොවුනොත් අපි අර කියපු දර්ශක වලින් තවත් පල්ලෙහාට බයිනවා. මොකද දැන් ඵලදායීතාවය ගැන කතා කරනකොට කාලය වර්ග දෙකකට බෙදෙනවා. එකක් තමයි අගේ එකතු වන කාලය සහ අගේ එකතු නොවන කාලය. වැලිය වැඩඩ් සහ නොන් වැලිය වැඩඩ්. දැන් ඔය බස් එකේ නම් බලන් ඉන්න එකත් නොන් වැලිය වැඩඩ්. නැත්තම් අගේ එකතු නොවන කාලයක්. ඒක වටිනාකමක් නැහැ. ඒ කාලය තුළ නිෂ්පාදනයක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි ඒ සේවකයාගේ ඔෆිස් එකේ වැඩ කරනවා නම් වැඩ කරන කාලයේ අගේ එකතු වෙනවා. හැමෝටම බලපානවා. දැන් ගොවියා ඇවිල්ලා කන්තෝරේ රස්තිය දුවනවා නම් ඒතර ගොවියා අගේ එකතු කරන්නේ නැහැ රටට. හැබැයි ගොවියා කුඹුරේ ඉන්නවා නම් ඒතර එතන අගේ එකතු වෙනවා. මොකද කුඹුරේ වැඩ කරනකොට ඒක නිෂ්පාදනයට දායක වෙනවා. ඒ වගේ ඕනෝ පුද්ගලෙක් මේ කාලය හසුරනකොට හැකිතාක් දුරට අගේ එකතු වෙන ක්‍රියාවලි වල නිරත වීම දායක වෙනවා දළදි නිෂ්පාදනයට. අගේ එකතු නොවන ඒවා නිෂ්පාදනය දායක වෙන්නේ නැහැ. අනිත් එක තමයි පැයක් ගත කරන කාර්යයට, එතකොට පැය පහක් ගත කරනවා නම් එතනත් ඵලදායිතාවය නොන් වැලියුඩ් වෙනවා. මොකද එකක් කරන්න තියෙන කාලේ බස් එක ගෙනගන්න විතරක් නෙමෙයි බලා සිටීම, ඕනම දෙයක් ගෙනගන්න බලා සිටීම. දැන් අගේ එකතු වෙන කාලයක් තේරුමක් නැහැ. ඊළඟට නිෂ්පාදනය කිව්වම මෙතන තේරුම් ගන්න එකක් අය බඩු නිෂ්පාදනය කරන්නේ. එහෙම නෙමෙයි, රාජ්‍ය සේවකයෙක් ඐඩෙන්ටි කාඩ් එකක් නිකුත් කිරීමත් නිෂ්පාදනයක්. අපි සාමාන්‍ය පුරුදු තියෙනවනේ දැන් කැන්ටින්නට ගියත් ඒකක් බොන්න විනාඩි 5යි. කමන්නේ විනාඩි 5ක් වැගලොට කමන්නේ. මොකද ඒකක් බීම තුල උඹට ශක්තියක් ඇති වෙනවා. ඒක ලොකු දෙයක්. හැබැයි විනාඩි 5 නෙමෙයි ගත කරන්නේ. ඊට පස්සේ බොහොම ලිහිල්ල තව කාලයක් ගත කරනවා කිසි තේරුමක් නැති. අන්න ඒක නොන් වැලියුඩ්. එතකොට දැන් අපි හිතමු තේකක් නැති නිසා ඔහුගේ කාර්යක්ෂමතාවය පිරිහෙනවා නම් වැඩ පොලේදී එයාට තේකක් අවශ්‍යයි. හැබැයි ඒකට විනාඩි 10ක් නෙමෙයි විනාඩි 5යි. අන්න එතකොට තමයි ඵලදායිතයි වැලියුඩ් වෙන්නේ. ඒ නිසා නමුත් අපි පුරුදුලා තියෙන්නේ පැය භාගයක කෑම වේලාව පැයක් දක්වා දික් කරගන්න උත්සාහ කරනවානේ.
කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන එතන තමයි මාහට ඇති විනෝද උයන. ඊ ගයමින් නිතරම මම සතුටින් සිටින කන්තෝරුව තමයි මාගේ විනෝද උයන. මගේ යාළුවෝ ඇතමයි නතුරු පුල පුල අපි ලොකු මහත්මයා එන වෙලාව බල බල මම ගී ගයනවා මිතුරන් නායක වෙලා මම වැඩ කරනවා කියලා කන්තෝරුවේ මගේ මේසේ ළඟින් ඉඳගෙන මම යාළුවේ ඒ වෙලාව එනතුරු මගේ පාඩුවේ කටු ගැනගෙන ඉන්න වෞරලෝසුවේ කන්තෝරු කන්තෝරුව මම වැඩ කරන එතන තමයි මාට ඇති විනෝද උයන ඊ ගයමින් නිතරම මම සතුටින් සිටින කන්තෝරුව තමයි මාගේ විනෝද උයන.
සමස්ත රාජ්‍ය සේවයම එකම අරමුණකට අපි එකට කියන සිනජයිස් කරනවා කියලා ගේන්න ඕනේ. ඵලදායිතාව වැඩි කරන්න මේ හැම කෙනාම එකමුතු එකෙල්ල වෙන්න ඕනේ කියලා මම විශේෂයෙන් දක්වන්න ඕනේ. හැබැයි ඒකෙදී දැන් උදාහරණයක් විදිහට ගන්නකෝ. අමාත්‍යංශ ලේකම්වරු ඉන්නවනේ. ඒ අමාත්‍යංශ ලේකම්වරුගේ දැනුම බෑග්ග්‍රවුන්ඩ් එක විශ්වවිද්‍යාලයෙන් ගන්න උපාධිය සමාන කලා උපාධියක් වෙන්න පුළුවන්, විද්‍යා උපාධියක් වෙන්න පුළුවන්, වාණිජ උපාධියක් වෙන්න පුළුවන්. එතකොට දැන් ඒ අය ඒ දැනුමෙන් මේ රට දුවන්න බෑ අවශ්‍යම. මොකද කලමනාකරණය කියලා කියන්නේ ඊට වඩා සුවිශේෂ වූ විෂයක්. එතන එහෙමනම් මේ එක එක ශිෂ්‍ය පතලින් ආපු කණ්ඩායම සියල්ලම එකම දැනුම් සමුච්චයක ඉන්න ඕනේ. දැන් සමහර වෙලාවට මේ දැනුම් සමුච්චය ඇතිවීමේ දුර්වලතා තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එක ලේකම්වරයෙකුට කියන්න බෑ මම කරලා තියෙන විද්‍යාව ඒ නිසා මට මේ ආර්ථික විද්‍යාව එච්චර තේරෙන්නේ නැහැ කියලා. ඒක කියන්න බෑ. මොකද හේතුව රැකියාවට ආවට පස්සේ අර මම සිනජයිස් කරනවා කියලා කිව්වේ ඒකයි. මේක එකම ගෝලයකට එන්න ඕනේ මේ කණ්ඩායම. ඒ වගේම තමයි සමස්ත රාජ්‍ය සේවමත් මේ වගේ ගෝලයකට ගේන්න ඕනේ. එහෙම නැතුව හරියන්නේ
නැහැ. ඔව් දැන් ඔබ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයෙක් වශයෙන් කටයුතු කළා. ඔය කියන විදිහට ශ්‍රී ලංකා අධ්‍යාපන සේවය, අධ්‍යාපන පරිපාලන සේවය, විදුහල්පති සේවය වගේ নানা ප්‍රකාර විශාල සේවාවන් ගණනාවක් ওই විදිහට අර සිනර්ජයිස් කිරීම ඔබට ඇතර කරන්න හැකියාවක් එහෙම ලැබුණාද?
එතම මේ හොඳ ප්‍රශ්නයක්. මම මුලින්ම අධ්‍යාපන අමාත්‍යාංශයට සම්බන්ධනේ කාලයක් අතේ වැමරෙක් විදිහට එතන අවුරුදු 2කමාරක් වගේ වැඩ කරා. එතනදී මට ලැබුණු පළවෙනි අභියෝගය තමයි අධ්‍යාපන සේවා ව්‍යවස්ථා හතරක් තියෙනවා. ගුරු, විදුහල්පති, අධ්‍යාපන පරිපාලන සේවය සහ ගුරු අධ්‍යාපනඥ සේවය කියන කණ්ඩායම් හතරයි. ව්‍යවස්ථා හතර හදන්නේ. ඒත් මේකෙදී මම හැකිදාක් තුළ මට තමයි ඒක පැවරුනේ ප්‍රබල ප්‍රධාන කාර්යය. ඒකෙදී මම සම්ප්‍රදායික ව්‍යවස්ථා හදනට වඩා මේක ඇතුළට ඇතුල් කරා ඔය ගෝලය කියන එක. මොකද අර කම්පීටන්සි ලෙවල්ස් ඕනේ වෙනවා කියන එක. ඒකට මම මේ හැම සේවාවකටම යෝජනා කරා මොඩියුල් 30ක් එයා ඒ සේවා කාලය තුළ දැනගන්න ඕනේ. ඒක සම්බන්ධ කරා එයාගේ සේවා උසස් වීම වලට තුන්වෙනි පන්ති ඉඳලා දෙකට එනකොට මොඩියුල් 10ක් දෙකේ ඉන එකට එනකොට මොඩියුල් 10ක් එකේ පවතින තව මොඩියුල් 10ක් වගේ අවසානයේ සාකච්ඡා මාර්ගයේ එනකොට ඒක මොඩියුල් 30ක් නොවේ නමුත් 20කට සකස් වුණා. නමුත් මොඩියුල් 20 සකස් වුණාට අන්තර්ගතයේ අඩුවක් වුණේ නැහැ. දුෂ්කරතා මතුණා. නමුත් මම ඒ අයවත් දැනුවත් කළා කවද්දෝ අහිතට මේකේ අවසාන ප්‍රතිඵලය මේකයි කියලා. ඒ නිසා එහෙම කරලා මේක ඇතුළට දාන්න පුළුවන්. ඒ දාන්න පුළුවන් වුණ එක ලොකු ජයග්‍රහණයක් වුණා. ඒ විදිහට සෙනජයිස් කරන්න. ඊළඟට අත්‍යවශ්‍යම අමාත්‍යංශ ලේකම්වරයා විදිහට පත් කළාට පස්සේ මට මේකට ලොකු අවස්ථාවක් ලැබුණා. ඒ සෙනජයිස් කිරීම පමණක් නෙමෙයි අනිත් සේවා. මොකද මම නමුත් අමාත්‍යංශ ලේකම්වරයා විදිහට මුළු සමස්ත පරාසයම දිනු කරන්න පුළුවන්කම මට ලැබුණා. ඒ නිසා මම ඒක එක්ස්ප්ලයින් කළා. අනිත් සේවා හතරටම ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. ඊට අමතරව පළදා ඉතාලිකම් කාර්ය අධ්‍යක්ෂලා විදිහට ඉන්න කොටත් ඒ කණ්ඩායමත් ඔය වගේම මම සෙනජයිස් කරලා ගත්තා. එතකොට AI දැනුම එක සමාන කරා ඉන්න කණ්ඩායම. මේක තමයි මගේ අත්දැකීම.
දැන් රාජ්‍ය සේවය අපේ බොහොම මේ රාජ්‍ය සේවය බොහොම නිකන් නිද්‍රාශීලී ස්වරූපයක් ඉහළ කළමනාකාරීත්වයේ පවා තියෙනවා කියලා. මේ සම්බන්ධයෙන් මොකක් හරි ඔබට කිවි හැකිද ඔබේ අත්දැකීම් අනුසාරයෙන්?
ඔව් මෙහෙමයි. අත්‍යවශ්‍යම අපේ පරිපාලන ක්‍රමය දැන් වෙනස් වෙලා අපිට පරිපාලනය ලැබුණේ ඉංග්‍රීසියෙන් පාලනය කරන පාලනය තුළින්. හැබැයි එවකට ඉංග්‍රීසි පාලනය හැමතිස්සෙම තිබුණේ අර විධානයේ කමාන්ඩින් ඔතොරිටි එකක්. මොකද අපිව පාලනය කරන්න ඕන වුණා ඉංග්‍රීසි පාලනයට. හැබැයි මේක අපිට නිදහස දීලා නැවටත් අපි ගත්තෙත් ඒ ටිකම තමයි. අපි ඊට පස්සේ හිතුවේ මේ කමාන්ඩින් තමයි නැත්තම් පාලනේ කන්ට්‍රෝලින් තමයි හැමතිස්සෙම මේ කරන්න ඕනේ. මේක තමයි හරි ක්‍රමය කියලා. හැබැයි අද වෙනකොට ඒ අපිට ඒක හඳුනලා දුන්න සුදු මහත්තුරු නැත්තම් බ්‍රිතාන්‍යයත් සම්පූර්ණයෙන් අද ලෝකේ වෙනස් පැත්තකට ගිහිලා දිනවා පරිපාලනයේ අතින්. විශේෂයෙන්ම පාරිභෝගික අප්‍රිය කරන කස්ටමර් ෆ්‍රෙන්ඩ්ලි ඇඩ්මිනිස්ට්‍රේෂන් වලට ගිහිලා දිනවා කස්ටමර් සර්විස් එකට. ඒකට දැන් අපි තාමත් අර නටබුන් එක්කන් තමයි අපි ජීවත් වෙන්නේ. තාමත් අපි උත්සාහ කරන්නේ වැඩක් දුන්නාම වැඩේ නොකර ඉන්න නිසා වැඩේ කරන සන්තෝෂ වෙන්න නෙමෙයි. අපට තාම අර කෝටු කැලලක් අවශ්‍ය වෙන. නමුත් ලෝකෙ දිනු වෙනකොට කෝටුව කියන එක ඈත් වෙනවා. මිනිස්සු හදවතින් මිනිස්සුන්ට සේවය කරන්න පුරුදු වෙනවා. දැන් ඔබට අත්දැකීමක් ඇති කැනඩාව අවසිරන්ත වගේ රටවල් වල හරි කස්ටම ෆ්‍රෙන්ඩ්ලි. ඔෆිස් එකට ගියාම මේ අපේ රටේ ඔෆිස් එකට ගියාම තියෙන තත්ත්වේ නෙමෙයි දකින්න තියෙන්නේ. සර්විස් එකක් දෙනකොටත් කස්ටම ෆ්‍රෙන්ඩ්ලි නැත්නම් පාරිභෝගිකයා සතුටු වෙන ආකාරයට දෙනවා. අපේ පැත්තේ ටිකක් ඒක අඩුයි. හැබැයි මම කියන්නේ අන්තිම දුරවලයි කියලා අපේ දැන් දිනුනු වුණ ආයතන ගොඩක් තියෙනවා කස්ටමර් ෆ්‍රෙන්ඩ්ලි. ඒ නිසා මට සමස්තයක් වශයෙන් යස් කියන්න බැරි වුණාට එහෙම මහජනතාවට හොඳ සේවාවක් දෙන ආයතන රැසක් දැන් මෙහිලා තියෙනවා. විශේෂයෙන් පනදායිතා සංකල්ප ක්‍රමානුකූලව ක්‍රියාත්මක කරන ආපු ආයතන ගොඩක් අද ඒ තත්ත්වයට පත් වෙලා තියෙනවා. නමුත් තවමත් අපි අර අධීක්ෂණයේ ඉන්න වෙලා තියෙනවා. මොකද හේතුව තාමත් අපේ සියලුම රජයේ සේවකයෝ අවබෝධ කරගෙන නැහැ මොකක්ද අපෙන් රටන විය යුත්තේ කියන එක පිළිබඳ.
දැන් ඇත්තටම රජේසේකෝ තමන් මිහින් එහෙම වෙනස් වෙන්න උත්සාහ කරන්න නම් ඒගොල්ලන්ට පෙළඹවීමක් තියෙන්න ඕනේ. නැත්නම් මට මේ යන ක්‍රමයට ඔහොම ගියම හොඳයි කියලා ලේක ලේසිනේ කියනනේ කවුරුත් හිතන්නේ. එහෙමනම් පොළඹවන්න මොකක් හරි දිරි ගැන්වීමක් නැත්නම් අන්නේ වගේ මොනවා හරි සැලැස්මක් නැද්ද අපිට හදාගන්න ක්‍රමයක් නැද්ද තමන්ගේ පර්ෆෝමන්ස් එක තමන්ගේ කාර්ය සාධනය සම්බන්ධ කරගන්න. දැන් එහෙම ඒවා තිබුණා අපි කොළ පිරෙව්වා ඉස්සර මේ.
ඔව් ඇත්තම මේ කොළ පිරෙව්වා. මේ මොකද කොළයක් තියෙනවනේ. හැසිරීම සතුටුදායකයි පැමිණීම සතුටුදායකයි විනය පරීක්ෂණ නැත. ඔයගේ වාක්‍ය හතරක් විතර පුරවලා තමයි කොළේ පුරවන්නේ. හරි. ඒව සේරම හැබැයි මේ ප්‍රමාණාත්මක නැහැ. ඒක ක්වොලිටේටිව් කන්ටිනියු නැහැ. හරි. මයින්ඩ් බෑ. නිකන් හොඳයි කියලා මයින්ඩ් කොහොමද? මුණ බලලා හොඳයි කියනවා. එහෙම කියන්න බෑ. හරි. ඒ නිසා තමයි ඒක විනාශ වෙන්නේ. ඉතින් මම උත්සාහ කරන්නේ අතවලින් මේ වගේ ක්‍රමයක් කියන්නේ. ඉතින් මම උන්ව ආයතනවල විශේෂයෙන්ම පළදා ඉතාලිකම් කාර්යාලයේදී මම මේක ගෙනාවා. ගෙනාව කොහොමද? මම ඉන්ක්‍රිමන්ට් එක අනුමත කරන්නේ නැහැ. යම්කිසි ලකුණු ප්‍රමාණයක් ගන්න ඕනේ. ලකුණු වලින් කොටසක් වෙන් කරලා තියෙනවා. පැමිණීමට ලකුණු වෙන් කරා. දැනුමට ලකුණු වෙන් කරා. එහෙම එකතු කරලා තමයි ඉන්ක්‍රිමන්ට් එක නැත්තම් වැටුප් පාඩකේ දුන්නේ. එහෙම කරලා අර ගෝලය ඇතුළට ගන්නද ඇත්ත මගේ අරමුණ වුණේ කෙනෙක්ව ෆේල් කරන්න නෙමෙයි. ඉන්ක්‍රිමන්ට් නොදී ඉන්න නෙමෙයි. ඉන්ක්‍රිමන්ට් එක උපයා ගැනීම සඳහා එයා පොළඹවන්න. ඉතින් මේ වගේ කාරණා වලින් පොඩි ආකල්ප වෙනසක් ඇති කරා. ඒක තමයි ක්වොන්ටිෆයි කරා කියලා කිව්වේ. එහෙම ක්‍රමයකට අපිට යන්න පුළුවන්. පළවෙනිින් මේක යෝජනා කරනකොට කට්ටිය කිව්වා කිසිම දණක් කරන්න නැති වැඩක්. අනේ අපිට මේක හරියන්නේ නැහැ. මොන නීතියක්ද ඒවයි කිව්වා රයිට්. වෙනතෙන් වල කෙරෙන්නේ නැහැ තමයි. මම කිව්ව වෙනතෙන් වල කෙරෙන්නේ නැහැ. මගේ තැන මෙහෙම කෙරෙනවා. ඒ හින්දා එහෙම කෙරෙන්නේ තැන් වල තියෙනවා නම් ස්ථාන මාරුවක් ඉල්ලන්න මම ඒ තැන් වලට යන්න දෙන්නම් කියලා. හැබැයි කවුරුවත් ස්ථාන මාරුවිලා ගියේ නැහැ. මොකද හේතුව ඒ අය දන්නවා මේක හිටපුවාම ඒගොල්ලන්ගේ කැරියර් ඩෙවලොප්මන්ට් එක වැඩි වෙනවා කියන. ඇත්තටම ඒකට ලොකු විශ්වාසයක් ඇති වුණා. එක දවසක් යනකොට මේකට තේරුණා මේ නීති රීති හරහා ඒවලට යමක් ලැබෙනවා කියලා. ඒක තමයි ජයග්‍රහණය.
ඒ කියන්නේ ඔබ අර සම්ප්‍රදායිකව කියනවා නම් කෝටුවත් කැරට් අලයක් තියෙන දෙකේ මිශ්‍රණයක් පාවිච්චි කරා එහෙමද?
අනිවාර්යෙන් කැරට් වලින් පමණක් මේක හරියන්නේ නැහැ. කෝටුව අවශ්‍ය ස්ටික් ඇන්ඩ් කැරට් දෙකම ඕනේ. එහෙම නැතුව විදේචාරිකාවක් යන්න බෑ අවුරුදු තුනක් පරිවාස කාලේ ඉන්න ඕනේ කියලා. මම පළවෙනි අවුරුද්දේම කොටසක් ඇරියි. ඒ හොඳ දක්ෂතාව පෙන්නපු හැම කෙනෙක්ම පළවෙනි අවුරුද්දේම යවුවා. අන්න ඒවා තමයි කැරට් අල. හැබැයි ආවට පස්සේ එයායි වර්කින් ඉෂ්ට කරන්න ඕනේ. ඉෂ්ට කරන්නේ නැත්නම් කොටුව ගන්නම වෙනවා. ඒක තුලනේ කරලා කරන්න ඕනේ.
ගුරු ගුරුන්ගේ සහ ළමයින්ගේ ප්‍රශ්නනේ අන්තිම අධ්‍යාපනයේදී එන්නේ. ඔබට ඒ වගේ ප්‍රශ්න එහෙම බරපතලව ආවේ නැද්ද?
මම මේ විවේචනයක් කියම කරන ඕනෙවෙයි. බැලුව බැලමට අධ්‍යාපන මන්ත්‍රීසේ කියනකොටම ඕන කෙනෙකුට පේන්නේ තමයි ස්කෝලේ දැමීමයි ගුරු මාරුවයි නැත්තම් ගුරුපත්තින් ටිකයි.
ඔව්.
ඉතින් අධ්‍යාපන මන්ත්‍රීසේ ප්‍රධාන කාර්යභාරය නෙමෙයි ඒක. ඒක 1.2ක් වගේ කාර්යභාරයක්. අධ්‍යාපනයේ ප්‍රධාන කාර්යභාරය තමයි අධ්‍යාපන ප්‍රතිපත් සකස් කිරීම. ශ්‍රම බලකාය ගැළපෙන විදිහට විෂයමාලා වෙනස් කිරීම. ලෝකයේ තියෙන අලුත් අධ්‍යාපන ක්‍රම සොයා බැලීම. ඊළඟට අධ්‍යාපනයේ නොලබන අර පාරවල් ඉන්න ළමයිව අධ්‍යාපනයට ගෙන හේම. මෙන්න මේ වගේ. හැබැයි ඒව කරන්න වෙලාවක් නැහැ අධ්‍යාපන අමාත්‍යාංශයට. මොකද හේතුව අධ්‍යාපන අමාත්‍යාංශය පිරලා තියෙන්නේ ගුරු මාරු, ගුරුපත්තීම් සහ ළමයි ඉස්කෝලට දාන්නේ මිනිස්සුන්ගේ. එතකොට මේක තමයි කන පිට හරවන්න ඕනේ. ඉතින් මම කරපු උත්සාහය තමයි ඕක. අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්ට පත්තුන ගාම මේ කන පිට හැරෙව්වා. හැබැයි කන පිට හරවලා මාස 7යි කන පිට හරවන්න පුළුවන් උනේ. ඉතින් අර ඔබට ඔබ කියපු දෙයම සිද්ධ වුණා. අවසාන විසඳුමක් ගන්න ලේකම්වරයා ගාවට එන්න හදන. නැත්තම් ඇමතිවරයා ගාවට. එතකොට 3000ක් එක දවසකට ලේකම්වරයෙකුට මුණ ගැහෙන්න පුළුවන්. ඒක ප්‍රායෝගික නැහැ. හැබැයි එහෙම කියලා මිනිස්සු ආපහු හරවලා යන්නත් බෑ. ඒ නිසා අපි කලේ ඒ 3000ම අරගෙන ඒගොල්ලන්ගේ ප්‍රශ්න කැටගරයිස් කළා. කැටගරයිස් කරනකොට අපි කරේ කැනපියක් හදලා තේරම වාඩි කරනවා. ඇත්ත වශයෙන්ම ඉස්සෙල්ලා වාඩි වෙන්න දැනක් පැතිබුන්නේ නැහැ. තැන් තැන්වල මිනිස්සු හිටගෙන. ඒ නිසා අපි කරේ පුටු දාලා පුටු 2000ක් දාලා එනේ නැහැ වාඩි කරලා තිබ්බ තියලා ඉවර වෙලා අපි එහෙර කිව්වා. අපේ නිර්දිපරිදි පද්ධතිය. පළවෙනි ශ්‍රේණිය ඇතුළත් කරන්නේ චක්ලේ යන විතරයි. අසාධාරණයක් වුණු කෙනෙක් ඉන්නවා නම් ඉන්න වැරදි ක්‍රමයකට ළමයි දාන්න ඇවිල්ලා ඉන්නවා නම් එයා යන්නේ. එයා දාන්නේ නැහැ. එතනින් කොටසක් අයින් කරා. එයා ආවෙම නැහැ. හයිවින් ශ්‍රේණියත් ඒ වගේම කිව්වා. ශිෂ්‍යත්ති ලකුණු වලින් පමණයි. ඒකෙත් කාට හරි වැරදීමක් කළා හරි අසාධාරණයක් කළා ඒ ලකුණු පරාසය ඇතුළේ කෙනෙකුට තමන් යමක් ලැබිලා නැත්තම් එයා ඉන්න අනිත් අය යන්නේ. එයාට දෙන්නේ නැහැ. ඒ විදිහට අඩු කරා. ඒතර මිනිසන කොට විශ්වාසයක් ගොඩ නැගුණා. වෙනද වගේ නෙමෙයි. අපි එලවන්නෙත් නැහැ. බොරු කියලා යවන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා මිනිස්සු බය නැතුව ගියා. ඒ නිසා කවුරුවත් ආවේ නැහැ අමාත්‍යංශයට. සමහර ළමයිව අරගෙන තිබුණේ නැහැ දුප්පත්කම ඉඳ. තාත්තගේ රැකියාව නිසා අරන් තිබුණේ නැහැ.
ඒ කියන්නේ එහෙමනම් ඉතින් කොහම ලොකු ඉස්කෝලට වෙන්න ඕනේ.
ලොකුම ඉස්කෝල තමයි මේ පොඩි ඉස්කෝල නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ලොකුම ඉස්කෝල. අපි ඒවා සේරම නිවැරදි කරා. නිවැරදි කරලා ඒ අයට අවස්ථාව දුන්නා. ඒ නිසා විශාල ජනතා විශ්වාසයක් ඇති වුණා අමාත්‍යංශය පිළිබඳව හරි දේ සිද්ධ වුණා කියලා. අවසානයේ මට හැකි වුණා 3000ක් වගේ ආපු කණ්ඩායම 250කට අඩු කරන්න බලාගන්න. එතරම් ලොකු ජයග්‍රහණයක්. මිනිසුන්ගේ අවශ්‍යතා විශ්වාසවන්තව ඉටු කරලා දෙනවනම් කවුරුවත් වැරදි මාර්ග හොයන්නේ නැහැ. බැරිදී ඇමෙතුමා කිව්වත් බැරි නම් කවුරුවත් වැරදි මාර්ග හොයන්න යන්නේ නැහැ. නමුත් අද වෙලා තියෙන්නේ බොහෝ අය වැඩි නොකර ඉඳලා ඇමෙතුමා කියපුවම කරනවා. එතකොට නිර්මාණයක් මිනිසුන්ගේ හිතවල නිර්මාණය වෙනවා. හරි මේ කරගන්න නිරදයන්ට කිව්වට වැඩක් නැහැ. ඇමෙතුමාටම කියන්න ඕනේ කියලා. ඊට පස්සේ ඇමෙතුවරයා පස්සේ යන්න පටන් ගන්නවා. එතකොට ඇමෙතුවරු උත්සාහ කරනවා මේකේ අනිසිවාසිය ගන්න. ඉතින් තමයි අවුල තියෙන්නේ. වෙනස් කිරීම එච්චර පහසු නෑ. නමුත් කළ හැකි.
අපි ඉතාම සතුටු වෙනවා සාමාන්‍යයෙන් දකින්න ලැබෙන රාජ්‍ය නිලධාරීන්ගෙන් සම්පූර්ණ වෙනස් පුද්ගලයෙක් ඔබ තුළ දකින්න ලැබීම. නමුත් ඔබ අර කිව්වා වගේ මේක නම් පහසු වැඩක් වෙන්න බෑ. මොකද නිලධාරියා මගහැරලා ඇමතිවරයා ළඟට නැත්නම් දේශපාලනඥයා ළඟට යනවා කියන්නේම බොහොම බරපතල තත්ත්වයක් නේ. ඉතින් ඔබට ඒක ගැලවෙන්න හම්බුණාද?
මේ දක්වා ඇමතිවරුන් ඕ කවුරුරි කියපු කිසිම වැරදි වැඩක් කරලා නැහැ. හැබැයි කරන්න ඕනේ වැඩ තියෙනවනේ කළ යුතුයි කියලා හිතන. ඒවට උපරිම ක්‍රියාමාර්ග හොයලා කරලා දුන්නා. එක සිදුවීමක් කියන්න ඕනේ. ඔබ දන්නවා මේ දින 55 ආණ්ඩු
52 ආණ්ඩු ඔව්.
52 ආණ්ඩු දින 52 ආණ්ඩු කාලේ ලොකු ගැටලුකාරී කාලයක් නේ. නිලධාරීන් කවුරුත් තීන්දුව ගන්නේ නැහැ බයයි. මොකද දැන් මේක මොකක් වෙයිද දන්නේ නැහැ. ආණ්ඩුවට නඩුවකුත් දාලා තියෙනවා. මේ මම සමකාලීනව මට පැවරුණු රාජ්‍ය කාර්යභාරය කරා. මම දැන් මේ නිවාස කටයුතු අමාත්‍යාංශයට සහ සම්පූර්ණ කටයුතු අමාත්‍යාංශයේ දෙක එකට ඒක අබද්ධ කරලා ඒකේ තිබුණා බරපතල ප්‍රශ්නයක්. අවුරුදු ගාණක් තිස්සේ සම්මුර්ධි නිලධාරීන් ස්ථිර කරන්නේ නැතුව හැමදාම පාරේ පාර්ලිමේන්තුව ඉස්සරහා පිට ස්ට්‍රයික්. ඇමෙතුමා මගෙන් ඇහුවා, "නිකන් තුමා මේකට මොකක්වත් කරන්න බැරිද අපිට කියලා." ඉතින් දැන් මගේ අනිත් නිලධාරිනුත් බය වෙලා මොකද මේ වෙලාවේ මෙව කරලා මොනව වෙයිද කියලා. මම තාම අලුත් මේකට ඇවිල්ලා දවස් දෙකයිනේ. ඒ නිසා මම මගේ නිලධාරියෙක්ව කතා කරලා හොඳ අවබෝධයක් අරගෙන පුළුවන් විසඳුමක් මම හෙට හැන්දෑවට බුදුමාන කියන්නේ. මම කොයි දැම්මට වචනයක් කියන්න බෑ. විසඳුමක් කියන්න. පත්තිම් 4000ක් විතර ඉර කරගෙන තියෙනවා අර රාජ්‍ය කොමිෂන් සභාවෙන් පත්තිම් 300කට විතර උත්තරේ ඉන්නතු. මම සම්මජස් ජනරාල්ට කිව්වා ඔයා පුළුවන් තරම් අස්සම් කරන්න. හරි අස්සම් කළ ඉවර කරන්න. පළමුවෙන් කරන්න පළමු පිටපත අස්සම් කරන්න. දෙවෙනි පිටපත පසු අස්සම් කරමු. ජාට දින ලියුම අස්සම් කරන්න. ඒක වරදක් නෙමෙයි. අපි අනිත් පිටපත් යවනවානේ පහුවදාට.
ඔව්.
අස්සම් කළා ටියුන් ටික හදුවා. අද වේරලා අපි 30 වෙනිදා උස්ස. තින එක දුන්නා. ඉතින් එමෙතු සන්තෝෂයි අපි සන්තෝෂයි. සේර නොමඩ අර පාරේ බෑවු සමෘද්ධිලාවෙන් 5000 සන්තෝෂයි. අද වෙනකන් සමෘද්ධිලාවෙන් පාරට බැහැලා නැහැ ඉන්පස්සේ. සමෘද්ධිලාවෙන් නෙමෙයි සමෘද්ධිනිලධාරි. ලොකු ප්‍රශ්නයක් විසඳුවා. හරි ඒක ඇත්ත වශයෙන්ම පොලිටික්ස් නෙමෙයි. ඒක මිනිස්සුන්ගේ දැනන ප්‍රශ්නයක්. ඒතකොට රාජ්‍ය නිලධාරීන් සමෘද්ධිනිලධාරීන් සන්තෝෂෙන් නැත්තම් කොහොමද සමෘද්ධි නිලධාරීන්ට යහපතක් වෙන්නේ? මෙන්න මේ වගේ දේවල් රාජ්‍ය සේවනයේ සිද්ධ වෙන්න ඕනේ. සිර කිරීම කවදාවත් කරන්න ඕනේ. ඇයි ඒක පමා කරන්නේ? පමා කරන්න කිසිම හේතුවක් තිබුණේ නැති දෙයක් කළා. කරන්න බැරි දේ කරුණා සහිතව පහදා දීම සහ කරන්න හැකි දේ උපරිම නීති උපරිම මට්ටමේ නීති රාමුව ඇතුලේ ක්‍රියාත්මක කිරීම. නමුත් අපි එහෙම නෙමෙයි වක්ලාවට බෑ. කෙලින්ම බෑ කියනවා. හැබැයි මන්ත්‍රීතුමා කෝල් ඇද්දොත් මං අර මොකද්ද සිංහල භාෂාවම කියන නැට්ට ගහගෙන වැඩේ කරනවා. ඒක තමයි අවුල.
දැන් ඔය ළමයි ඇතුලත් කිරීම ගැන කියද්දී ඔබට බලපෑමේ නැද්ද? ඔකට තමයි හරියට බලපෑම් මෙන්නේ මේ ඉහළ විද්‍යාලවලට ළමයි ඇතුලත් කරගෙන බොහෝ විශාල අද බලපෑම් එනවා නේද? එහෙම අවස්ථා ආවේ නැද්ද?
බලපෑම් නාව නෙවෙයි. හැබැයි මම ওই පුටු ඉඳගත්තේ උන්නක් 10යි මලක් 10යි කියලා හිතාගෙන තමයි. සමහර දේශපාලඥයෝ ආනවා අපිට ළමයි දාගන්න බැරි නම් මොකද ඉති මන්ත්‍රීකම වැති වැඩේ කියලා. අමතිකමින් ඉති වැඩේ කියලා. හැබැයි ඒක නෙමෙයි විරුද්ධයි. හැමෝටම සර්වසාධාරණ ක්‍රමවේදයක්. ඉතින් ඒක නිසා ඒ හැම එකටම බය නැතුව ඉතින් මොහොන දුන්නා. ඉතින් රසවත් අත්දැකීමක් සිද්ධ වුණේ අර මම කිව්වා වගේ ඇපීල් සේරම ඉවර කරලා මේ මාසේ චක්ලේක ඉෂුව කරලා ඇපීල් සේරම අවසානයි. ආයි ළමයි පාසලට දාන්න ඉල්ලුම් කරන්න එපා. ලබන ජනවාරි තමයි ආයි මාස සැලකිලි ගන්න කියලා. ඉතින් එහෙම ඉන්න අතරතුර ලියුමක් එනවා ළමයි 65 දෙනෙක් දාන්න කියලා විවිධ නිලධාරීන්ගේ ජනාධිපති ලේකම්
කාර්යාලය.
එතකොට ඉතින් දැන් මේක මට කරන්න බෑ කොහොමත් කරන්න බැරි නිසා මම කරේ ඒකට ජනාධිපති ලේකම් තමයි ඇමතුවා. ඇමතර කිව්වා මට ඔබතුමා මුණ ගැහෙන්න ඕනේ කියලා. මම කිව්වා ෆෝන් එකෙන් කතා කරන්න බෑ මට පර්සනලි මුණ ගැහෙන්න ඕනේ කියලා. එදාම හතරට එන්න කිව්වා අවස. මම ගියා ගිහිල්ලා විස්තරේ කිව්වා. මේ බලන්නකෝ මට ලිස්ට් එකක් කියලා දිනවනේ 65ක. මේ ළමයි දාන්න කියලා දැන් ඔබතුමාත් දන්නවනේ මම මේ ළමයි දාන වැඩේ දැන් උතර කෙරුවානේ. ආයෙ ලබන අවුරුද්දේ කරන්නේ කියලා. ඉතින් ඒකට ලේකම්තුමා මට කිව්ව එකම දේ තමයි අල්ලා විසි කරන්න ඕකේ. ඉතින් මං කිව්වා අල්ලා විසි කරන්න විදියක් නැහැ. මේ ලියුමේ මුල් පිටපතේ ජනාධිපතිතුමාගේ සිග්නේචර් එක තියෙනවා කියලා.
කවුද ජනාධිපතිතුමා?
මෛත්‍රී පාරිශ්‍රයේ ජනාධිපතිතුමා. ඉතින් මේ ඒ කාලේ හිටිය අධ්‍යක්ෂ මාත්‍යා ලේකම් දෙන. ඉතින් මේ පොඩ්ඩක් ඉන්න වෙනම් කියලා මෙයා මේ ලියුමත් තරන් ගියා ජනාධිපතිතුමා ගාවට. ජනාධිපතිතුමා ඉන්න ඔෆිස් එකේ. ටික වෙලා ගියලා මාව තරන් ගියා. මාව අරන් ගියේ මම ගියේ දැන් වැඩේ ගැස්සුනොත් මම ලේකම් තනතුර බිම දාලා එනවා කියලා.
ඔව්.
මොකද මම කොකියරත් මම මේක දාන්නේ නැහැ කියලා තමයි මේ ගියේ. මොකද යහපාලනය ගැන කතා කරනකොට අපිට ඒ වැරදි වැඩේ කරන්න බෑනේ.
ඔව්.
ඉතින් මේ යාම යාතෝ බොම සරලව හිටියා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ කියලා මම කියව. මම කිව්වා සර් මෙහෙම එකක් කිවලා තියෙනවා. ඉතින් දැන් මම මේ සීරම දාලා ඉවරයි සීරම අපිල් අවලම් මේ අරගෙන ඒවට ප්‍රතිකර්මත් තරම් ඉවරයි. ආය අපිල් ගණ ජනවාරි දැන් මේක දැම්මොත් මටත් හොඳ නෑ, අපි අමිතුමාටත් හොඳ නෑ, සර්ටත් හොඳ නෑ කිව්වා. සර්ගේ ලිමකට මන් දැම්මා කිව්වා. ඉතින් ජනතුමා කෝ දන්නේ නැද්ද? ඉතින් ඔය කල්නුත් ඔය සිද්ධ වුණානේ ඕන දිගටම ඒ හින්න මම ආගාවට ලිම ගෙනා මාත් අස්සමක් ගහපුවා කිව්වා. ඉතින් මං කෝ සර් අසංගරික ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් ප්‍රශ්න තියෙන දැන් මේක දුන්නොත් ලොකු අවුලක් ඇති වෙනවා. ඒ නිසා මේකේ ඉන්නවා කවදාවත් දෙන්න බැරි අයත් මේ කුරුණෑගල දිස්ත්‍රික්කයත් කොළඹට දාන්න කියලා තියෙනවා. ඒක කවදාවත් කරන්න බෑ. ඉතින් පුළුවන් අයත් ඉන්නවා. නමුත් මේ වෙලාවේ මේක කරන්න බෑ. මොකද දැන් මම මේ වැඩේ නතර කරලා තියෙන්නේ කියලා කිව්වා. ඉතින් ටික වෙලාවක් ඉඳලා කිව්වා හොඳයි නේද සුදුස්සක් කරන්න කිව්වා. ඉතින් මම නැගිටලා තැන්ක් යූ සර් කියලා රැකිටල් ඇවිල්ලා ඒක ෆයිල් එක දාලා සුදුසු තැනක තිබ්බා.
නමුත් ඔබ ඒ ගැන කිසිම පසුතැවිල්ලක් නැහැ.
මට පොඩි පසුතැවිල්ලක් තියෙනවා. අදටත් පසුතැවිල්ලක් තියෙනවා. අපරාධි මං අමාත්‍යාංශේ හිටියා නම් මං ඕකෙ ලොකු පෙරලියක් කරනවා කියලා.
නමුත් දැන් ඔබේ තියෙන මේ අධ්‍යක්ෂ සම්භාරය සහ විශාල දැනුම අනුව දැන් ඔබට යමක් කිරීම අවස්ථාවක් නැද්ද?
ඇත්තම මම බලාපොරොත්තු වෙනවා මේ මේ අර්බුදයේ කොරෝනා අර්බුදයේ වෙලා මට ලංකාවට යන්න පුළුවන් වුනාම මට කරන්න පුළුවන් දේ මම කියන්නේ ප්‍රතිපත්ති සම්පාදනයේදී යම් යම් ආයතන වෙනස් කිරීමේදී මගේ දැනුම ලබා දීමේ අවස්ථාව උදා කරගන්න මම උත්සාහ කරනවා. මම ඒක සමාජලට අමාත්‍යවරයෙක්ගේ මට්ටමේ වෙන්න පුළුවන්, සමහරලාට අමාත්‍යංශ ලේකම්වරුන්ගේ මට්ටමේ වෙන්න පුළුවන්, සමහරලාට ජනාධිපතිතුමාගේ මට්ටමේ වෙන්නත් පුළුවන්. මම මේ හැම කෙනෙකුටම මගේ දෙන්න පුළුවන් දේ මම කියනවා. ගන්න නොගන්න එක වෙනම දෙයක්. බලමු මොකද වෙන්නේ කියලා.
අපි ජනමභූමි වෙනුවෙන් ඔබට ප්‍රාර්ථනා කරනවා මේ අවස්ථාව ලැබිලා රට ජාතියට විශාල සේවයක් කරන්න ඔබට තව තවත් හැකියාව ලැබේවා කියලා.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ උසස් තත්වයකට එහෙම නැත්නම් අන්තර්ජාතික තත්ත්වයට ගෙන ඒම සඳහා කළ හැකි බොහෝ දේවල් ඔබේ දැනුම් ගබඩාව තුළ තිබෙන බව අපට ඉතා පැහැදිලි. නමුත් කාල වේලාව හරස් වීම නිසා අපට සාකච්ඡාව නිම කිරීමට සිදු වෙනවා. අපි යලිත් දවසක හමු වී ඒ කරුණු සාකච්ඡා කරමු. අන්තර්ජාලය ඔස්සේ අද මෙම සාකච්ඡාවට සහභාගි වී අපේ හිතවතුන්ට වටිනා කරුණු රාශියක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් එක්සත් ශ්‍රී ලංකා සංගමයේ හෘදයාංගම කෘතඥතාවය ඔබට පිරිනමන්න කැමතියි. ඉතින් හිතවතුනි, අද දින අපට වෙන් වී ඇති කාලය කෙමෙන් කෙමෙන් ගෙවිගෙන යන්නේ. අදත් පුරුදු පරිදි ජන්මභූමි නිෂ්පාදනය සඳහා කතනයෙන් සහාය වුණා චන්ද්‍රා ගුණසේකර. ඕක්ලන්ඩ් නුවර එක්සත් ශ්‍රී ලංකා සංගමයේ වෙනුවෙන් අද දින ජන්මභූමි නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මා උපාලි ගුණසේකර ලබන මාසයේත් 4 වැනි බදාදාවේදී සුපුරුදු වේලාවට නැවත හමුවෙමු. ඔබ සැමට සුබදායි රාත්‍රියක්. ආයිබෝවන්.
සදහට සොයලා රට වෙනුවෙන් දය වෙනුවෙන් දාවිදු හෙලලා පියවර පෙරමුණට නඟ ජය තර සිංහල විරුවන් ගිය මඟ යන්නේ ඒ දස්කම් විස්කම් නෑ අමතක වෙන්නේ ජාතික අනුරාගෙන් හදවත් පිබිදෙන්නේ අප ජීවත් වන රට සුරකු